දරු සරත් කුමාරසිරි මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමියනි, අද දවසේ අපනයන සහ ආනයන පිළිබඳව යෝජනා හතරක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කරන මේ මොහොතේ විශේෂයෙන්ම කියන්න ඕනේ අපනයන සහ ආනයන පිළිබඳව කතා කරනකොට ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමියනි, පහුගිය කාලෙම මේ රටේ කඩාවැටීමට මූලික හේතුවක් තමයි ආනයනේ වැඩිවීම. අපි දැක්ක පහුගිය ආර්ථික කඩාවැටීමත් එක්ක රටේ බංකොලොත් භාවයත් එක්ක ආනයන සීමා කරලා තිබුණා. හැබැයි අද වෙනකොට පෙර පරිදිම විශාල වශයෙන් හිතූ දේ ආනයනය කරන්න පටන් අරන් තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහනවා මෙහෙම ආනයනය කරනකොට ඊළඟ අපේ සංචිතවල මොනවද වෙන්නේ? දැන් අපි හැම මොහොතම හැම වෙලාවෙම කතා කරන කාරණාවක් තමයි මේ ඩොලර් පිළිබඳව ප්‍රශ්නේ. එතකොට මේ ආනයනය සීමා කරපුවා අද ලිහිල් කිරීම නිසා අද හිතුව මත ආනයනය කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපිට දැනගන්න ඕනේ, දැන් අපි දැක්කා වැල්දගරු අමාත්‍යතුමා කියනවා කිරිපිටි ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක්ද ආනයනය කරලා තිබුණේ, අද වෙනකොට කොච්චර ප්‍රමාණයක් ආනයනය කරන්න තියෙනවද කියන කාරණා. එතකොට මේ අද මේ අහිංසක පිටරට ඉන්න අපේ සේවක ටික එවන ඩොලර් ටික අද ඉතුරු කරගන්නේ නැතුව මේ හිතූ මතේට මේ ආනයනය කිරීමට ලබා දීම ලිහිල් කිරීම පිළිබඳව අපි කනගාටු වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි දැන් මොනවද අපිට අපලයනය කරන්න තියෙන්නේ? මේ වෙනකොට කුරුඳු වගා විනාශ වෙලා, මේ වෙනකොට තේ ගොවියා ඉවරයි, මේ වෙනකොට රබර් ගොවියා විනාශ වෙලා, රබර් ගොවියට යන්නේ නමක් නැති වෙලා තියෙනවා. දැන් මොනවද අපි ආනයනය කරන්නේ? අපි දැක්කා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සිංගප්පූරුවේ ගිහිල්ලා ඉන්නවා. ඇත්තටම එතුමා මාසක සැරයක්වත් අඩුම මාසයකට දෙවතාවක්වත් මේ ලෝකෙ වටේ රවුම් ගහනවා. හැබැයි අපිට පුදුම බයක් දැනෙනවා, මෙතුමා මේ යන රටවල් වලට මේ රටේ තියෙන මොනවද දෙන්න පොරොන්දු වෙලා ඉන්නේ කියලා. අපි දැක්කා එතුමා කොහාට හරි ගියොත්, මොකක් හරි රටකට ගියොත් එතුමා බලන්නේ මේ රටේ කෑල්ලක් දෙන්න, 11ක් ගන්න. දැන් බලාගෙන ඉන්නවා IMF එකේ ඊළඟ ඩොලර් මිලියන 300 තියෙන්න කවද්ද කියලා. දැන් ගරු මුලාසනාරුවට මන්දුතුමේනේ, මේ ලෝකේ මොන රටද ණය අරගෙන පස විසඳලා තියෙන්නේ? අපි දන්න විදිහට කිසිම රටක් ණය අරගෙන ණය ගෙවලා දියුණු රටක් නැහැ ගරු මන්දුතුමේනේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි ආජන්ටිනාව, මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියමයි තියෙන්නේ. හැබැයි අද ආජන්ටිනාවට මොකද වෙලා තියෙන්නේ? ණය ගන්නවා, ඒ ණය ආපහු ගෙවනවා, ණය ගන්නවා, ඒ ණය ආපහු ගෙවනවා. හැබැයි අද ඒ රට විනාශ වෙලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ න්‍යායපත්‍ය වෙලා තියෙන්නේ ණය අරගෙන ණය ගෙවන න්‍යායපත්‍යයක්. ඒ න්‍යායපත්‍යෙම අපි විශ්වාස කරන්නේ නැහැ මේ රට දියුණු කරන්න පුළුවන් මේ කියලා. ඒ න්‍යායපත්‍ය ඇතුළේ අපි විශ්වාස කරන්නේ නැහැ. ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමියනි, මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි දැක්කා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කියනවා මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා. අපි කැමති රටක පුරවැසියන් හැටියට, මේ රටේ ඉන්න දේශපාලඥයන් හැටියට අපි ඉතාමත්ම කැමති මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම්. හැබැයි සංඛ්‍යාලේඛන වලට විතරක් සීමා වෙලා, සංඛ්‍යාලේඛන වලට විතරක් සීමා වෙලා උද්දමනය අඩු වෙනවා කියලා නම් ඒක අපිට විශ්වාස කරන්න බෑ මුලාසනාරුවට මන්ත්‍රීතුමියනි. අපි දන්නවා අද වෙනකොට මේ රටේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. අද වෙනකොට මේ රටේ රාජ්‍ය සේවකයාද හිඟමනටපත් වෙලා, හිඟා නොකා හිඟා කර තන්නට අද රාජ්‍ය සේවකයා පත් වෙලා තියෙනවා. අද රාජ්‍ය සේවකයාගේ පඩියෙන් තමන්ගේ ලයිට් බිල ගෙවා ගන්න බෑ, වතුර බිල ගෙවා ගන්න බෑ, දරුවන්ගේ පාසල් පස්ස ටික විසඳ ගන්න බෑ. සමහර රාජ්‍ය සේවකේ ජීවත් වෙන්නේ කුලී නිවාසවල, අද කුලිය ගෙවා ගන්න බෑ. හැබැයි බොහොම අලංකාර විදිහට කියනවා සංඛ්‍යාලේඛනත් එක්ක උද්දමනය අඩු වෙලා අද ආර්ථිකය ශක්තිමත් වෙලා කියලා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා වසර ගණනාවක් රාජ්‍ය සේවකේ පඩි වැඩි වෙලා නැහැ. ඉතින් වැඩි කරන්නකො මේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවනම්. එනිසා සංඛ්‍යා ලේඛන වල මුලවට මුලා මුවා වෙලා මේ රටේ ආර්ථික ශක්තිමත් වෙලා කියනවනම් උද්දමනේ අඩු වෙලා තියෙනවා කියනවනම් අපිට ඒක විශ්වාස කරන්න බෑ ගරු මූලාසනාරු මන්ත්‍රීතුමිය. ඊළඟ කාරණාව තමයි ගරු මූලාසනාරු මන්ත්‍රීතුමියනි මම දැක්කා අද දවසේ පත්තරයක තියෙනවා අපේ කිරා නලස් ගරු පොලිසිය අමාත්‍යතුමා කියනවා තරා තීරම නොබලා මේ රටේ නීති ක්‍රියාත්මක කරනවා කියලා. මෙතන ගරු අමාත්‍යතුමා නැහැ මම එතුමාගේ ඉල්ලීමක් කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවේ සමහර රාජ්‍ය අමාත්‍යතුරු සමහර කැබිනට් අමාත්‍යතුරු තමන්ගේ නීති අතර ගත්ත විදිය මේ රටේ නීති ක්‍රියාත්මක කරන්න ආයතන තියෙනවා. හැබැයි කැබිනට් අමාත්‍යවරුන්ට ඕන විදිහට රාජ්‍ය අමාත්‍යවරුන්ට ඕන විදිහට එක එක පාර්ලිමේන්තු මණ්ඩලවරුන්ට ඕන විදිහට මේ රටේ නීති ක්‍රියාත්මක කරන්න බෑ. දැන් අපි දැක්කා උදාහරණයකට ගත්තොත් කුරුඳු විහාරයේ ප්‍රශ්නේ. අපි දැක්කා ගරු මූලාසනාරු මණ්ඩතුමියනි ඔබතුමිය නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රශ්නේ. ඒ නිසා ඒක කැබිනට් අමාත්‍යවරයාටද රාජ්‍ය අමාත්‍යවරයාටද එහෙම නැත්නම් රාජ්‍ය සේවකයාටද ඒක මටද ඒක කාටද කියන කාරණාව නෙමෙයි වැදගත් වෙන්නේ. අපි පැහැදිලිවම ඉල්ලීමක් කරනවා තීන්දුව తీරන ගන්නකොට ඒ නීතිය ක්‍රියාත්මක කරනකොට ඒක තරා తీරම නොමලා ක්‍රියාත්මක කරන්න. හැබැයි මම අපි තිරානලස් මැතිතුමාට කියනවා වචනට සීමා නොවි ඒ තීන්දුව తీරන ගන්නකොට කෙලින් ඍජු තීන්දුව ගන්න කියන ඉල්ලීම මේ වෙලාවේ කරනවා. මොකද අනාගතයේදී එහෙම නැත්තම් නැවතත් අපට සිද්ධ වෙනවා ජාර 80 කළු ජූලිය වගේ ඒ වගේ ඉතිහාසයේ දැවන්ත යුද්ධයක් පැවතුණා අපි දන්නවා. මිනිස් ජීවිත ගණනාවක් විනාශ වුණා.
මිනිස් දෙක කාලයක් තියෙනවා ඔබතුමාට.
මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ වුණා. නැවත එවැනි තත්ත්වයකට පත් වෙනවට අපි කොහොමත් කැමති නැහැ මූල අසනාරුවර මන්ත්‍රීතුමියනි. ඊළඟ කාරණාව තමයි අද මේ රටේ අධ්‍යාපන ශිෂ්‍යය. විශේෂයෙන්ම කියන්න ඕනේ අද වෙනකොට ගුරුවරු 35 ගුරුවරුන් ගුරුවරියන් 35000කට වැඩි ප්‍රමාණයක පුරප්පාඩු තියෙනවා. මොකක්ද අද වෙලා තියෙන්නේ? අගමා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර කලාපයේ මිහින්තලේ කලාපයේ තමුත්තේකම කලාපය ඇතුළු අනුරාධපුර අධ්‍යාපන කලාප විශාල ප්‍රමාණයක විශාල ගුරු පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි අවස්ථා ගණනාවකදී ගරු එමත්තුමගේ ඉල්ලීමක් කරා මොකක් කරි වැඩපිළිවෙළ. අපි දන්නවා මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ යම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මූල අසනාරුවර මන්ත්‍රීතුමියනි දරුව කියන්නේ අපේ අනාගතේ. 35000ක ගුරු පුරප්පාඩු තියෙන මේ වෙලාවේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය කොහොමද අපි ගෙනියන්නේ? අපේ දරුවන්ගේ අනාගතය අපි කොහොමද ගෙනියන්නේ? ඒ නිසා මේ පිළිබඳව ආණ්ඩුව වගකීමෙන් කටයුතු කළ යුතුයි කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා ගරු මූලාසනාරු මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම ආණ්ඩුව කැඩලා අපි මේ මොහොතේ මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ වෙනමකුත් නෙමෙයි මේ තියෙන ප්‍රශ්න වෙන වෙන බෝල නොදා වෙන වෙන යෝජනාවල් නොදා වෙන වෙන කාරණා ඉදිරිපත් කරන්නේ නැතුව මේ දැන් අපි දන්නවා මේ වෙනකොට ගොවීන් 41000ක් මේ වෙනකොට ගොවීන් 41000ක් අද බොහොම දුෂ්කරතාවයකට පත් වෙලා තියෙනවා. අද මේ ගොවීන් 41000 වෙනුවෙන් මේ වෙලාවේ මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා එහෙම නැත්නම් මේ රටේ තියෙන මේ වරුසාව නැති නිසා මේ පෑවිල්ල නිසා මේ ගොවීන් 41000කට පත් වෙලා තියෙන ඉරණම පිළිබඳව අද වෙනකන් ආණ්ඩුව යමක් කියන්නේ නැහැ. මේ ගොවීන්ට වන්දිකපත්ද ගෙවන්නේ? මේ නියෝජනයේ පත්වලා ඉන්න ගොවීන්ගේ දීමනාව කවද්ද ගෙවන්නේ කියලා අද වෙනකන් කෘෂිකර්ම එමතුමාවත් ආණ්ඩුවත් කියන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ අසන වෙලා ඉන්න ගොවීන් පිළිබඳව ආණ්ඩුව තාමත් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව තියෙනවා. කවද්ද ඔවුන්ට වන්දි ගෙවන්නේ? කවද්ද ඔවුන්ගේ ඒ පාඩුව ඒ අලාභය ගෙවන්නේ කියන කාරණාව පිළිබඳ මේ ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුව තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනාරු මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ
කාලය අවසන්යි මන්ත්‍රීතුමා
අවසන් කරන අවසාන වශයෙන් දහස් ගණනක් අද මේ පීඩාවට පත් වෙලා ඉන්න මේ වෙලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් වැවුටික හිඳිලා තියෙනවා. ඒ වගේම බීමට ජලය නැතිකම තියෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යවරුන්ගේ ඒ පිළිබඳව කටයුතු කරන ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව සොයලා බලලා අපි දන්නවා පදවිය
අවසන් කරන්න
ඒ වගේම අවසන් කරනවා පදවිය මැදවච්චිය හොරෝපතන වගේ දුෂ්කර පළාත්වල අද වතුර බොන්න තත්ත්වයක් නැහැ වතුර වැව් ටික හිඳලා ලින් ටික හිඳලා ඒ අය පිළිබඳව සොයා බලා කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීවරුනි
ස්තුති ගරු හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිස්සු හතක කාලයක් තියෙනවා
බොහොමත් ස්තුති මුලස්නාරුඩ ගරු මන්ත්‍රීතුමියනි දැන් ඩෙලි මිර පුවත්පත සඳහන් කරනවා ලංකාවට ලබාගත හැකිව තිබුණු නමුත් නොලැබුණු ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 10 ආයෝජන නොවන ප්‍රධාන හේතුව දූෂණය දැන් මං හිතන්නේ මාධ්‍ය වාර්තා කරන එකට පමණක් නෙමෙයි ඩෙලි මිර මාධ්‍ය නෙමෙයි අපි හැමෝම දන්න ප්‍රධානම කාරණාවක් බවට පත් වෙලා තියෙනවා අපේ රට මේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක පිහිටා තිබුණත් නමුත් ඒයින් උපරිම ප්‍රයෝජනය ගන්න සංවර්ධනය ඒ ආයෝජනය ළඟා කරගන්න නොහැකි වෙලා තියෙනවා ඒකට ප්‍රධානම හේතුව ජාත්‍යන්තරය කියන්න අවශ්‍ය නැහැ අපි හැමෝම දන්නවා මේ රටේ දූෂණය තමයි ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ කියලා ඒක තව ස්ථිර වෙලා තියෙනවා ජාත්‍යන්තරයත් ප්‍රකාශ කරලා තියෙනවා ඒ කෙසේ වෙතත් මේ දූෂණය පිළිබඳව නිසි විශේෂයෙන්ම මේ රටේ නායකින්ගේ උනන්දුව උවමනාව නොමැති නිසා ඒ දේශපාලන උනන්දුව ඒ නායකත්වය නොමැති නිසා මේ සෑම ආයතනයක්ම දේශපාලනීකරණය සිදුවීම නිසා අද මේ දූෂණය තව තවත් ඉහළ ගිහිල්ලා තියෙනවා ඒක අඩුවීමක් සිදු වෙලා නැහැ. පෞගේ කාල සීමාව ගත්තොතින් එය ඒ දැන් මේ වර්තමාන පාලනේ මේ දූෂිතයන් ආරක්ෂා කරන කාලවකවානුවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මේ රට අපි කවුරුත් දන්නවා මේ රටේ දැවැන්ත ආයෝජනයක් තමයි මේ පෝට් සිටි එක. දැන් අදත් මේ පනත පිළිබඳව අපි සාකච්ඡා කරනවා. දැන් පෝට් සිටි එකේ ඒ සියලුම භූමිය සකස් කරලා අවසන්. නමුත් ගොඩනැගිලි ඉදි වෙලා නැහැ. මේකටත් ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තියෙනවා මේ රටේ විශ්වාසය ආයෝජකයන්ට විශ්වාසය නැති වෙලා තියෙනවා මේ රටේ ආයෝජකයන්ට තියෙන මේ විශ්වාසය මේ රටේ දේශීය ආයෝජකයන් වෙන්න පුළුවන් විදේශීය ආයෝජකයන් වෙන්න පුළුවන් ඒ දේශීය විදේශික ආයෝජකයන්ට මේ රට කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙලා තියෙනවා ඒ විශ්වාසය නැති වෙන්න ප්‍රධානම කාරණාවක් තමයි මේ රටේ අපි ආයෝජකයෙක් ලංකාවට එනකොට බලනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවද කියලා. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවද කියලා තහරු වෙන කාරණා දිහා බලනවා. ඒතකොට මේ රටේ ප්‍රධාන ආයෝජකය මේ රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳව බලනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවද කියන එක බලන්න ප්‍රධාන කාරණාව තමයි මේ රටේ මැතිවරණ තියෙනවද කියන එක. මේ රටේ මැතිවරණ තියන්නේ නැත්නම් මේ රටේ ස්වාධීන ආයතන වලට ඇඟිලි ගන්නවා නම් නීතිය මේ රටේ අධිකරණයට ඇඟිලි ගන්නවා නම් අධිකරණයට බලපෑම් කරනවා නම් මේ ප්‍රධාන ආයෝජකයෝ මේ රටට ඉන්නේ නැහැ මගේ මිත්‍ර අමාත්‍යතුමා කොච්චර උත්සාහ කරත් ආයෝජන ගේන්න මේ ආයෝජකයන් මේ රට දිහා බලන්නේ මේ අමාත්‍යතුමාවත් එහෙම නැත්නම් වෙන කාගේවත් මූණවල් දිහා බලලා නෙමෙයි මේ රටේ ආයෝජක මේ රට කෙරෙහි ආයෝජනය කරනවා නම් ආයෝජනය කරන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවාද කියලා හරියට බලන්න.
දිලුම් අමුණුග මැම්තුමා.
දරු මන්තුමා පොත් සිටියට අදාළව නම් ගොඩනැගිලි ඉදී නොකරන්නේ ඔය කියන කාරණා නිසා නෙමෙයි විශේෂයෙන් දැන් තමයි අපි මේ රෙගියුලේෂන් සම්මත කරන්නේ මේ මූල්‍ය රෙගුලාසි ටික නැතුව
ඔබතුමාගේ පිළිතුර කතාවේදී උත්තර දෙනවා නම් හොඳයි හර්ෂණ
මහත්මයා ඔබතුමාගේ අමාත්‍යංශය දිහා ගන්නකොට මම පෝට් සිටි එක ගැන පමණක් නෙමෙයි කතා කරන්නේ පෝට් සිටි එකටත් වෙන්නේ ඕකම තමයි මේ රටේ ඉතුරු භූමියට වෙලා තියෙන දේම තමයි පෝට් සිටි එකටත් වෙන්නේ ඒකකින්ද පෝට් සිටි එක මේ ලංකාවේ නීතියට ලංකාවෙන් පිට තැනක් නෙමෙයිනේ ලංකාවේම කොටසක් ඒකින්දා ලංකාවේ ආයෝජකයෝ ලංකාවට ආයෝජනය කරනකොට පෝට් සිටියට ආයෝජනය කරනවද මේ ලංකාවේ ඇතුලේ ආයෝජනය කරනවද මේ කියන හැම කාරණාවක් දිහාම බලන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නීතියේ ආධිපත්‍යය කියන මේ කාරණාවල් දිහාත් බලලා. එතකොට මේ ජාතිවාදය ආගම්වාදය දැන් මේ පෞගේ කාල සීමාවල් වලදී ජාතිවාදය ආගම්වාදය කොහොමද අවුස්සලා ජාතිවාදී කැරලි මේ රටේ ඇති වෙනකොට ආයෝජකයෝ වෙනවද මේ රටේ ආයෝජනය කරන්න? අද ජාතිවාදයේ ආගම්වාදයේ යලි ගෙන එන්න කතා කරනවා. ඊයේ ජනාධිපතිතුමාගේ අපේ හිතවත්ම අමාත්‍යතුමා වජිර අබේවර්ධන මහත්තුමා ප්‍රකාශ කරනවා ICIS කණ්ඩායමේ පුහුණුව ලබා ගන්න 25ක් විතර මේ රටේ ඉන්නවලු. එතකොට ඒ අය තාම ඉන්නවලු. එතකොට ඒ අය සමහරක් වෙලාවට උපදෙස් ලැබෙනකොට බෝම්බ ගහන්න පුළුවන්ලු. ඉතින් දැන් මේ රටේ නීතිය තියෙනවා. ඒකට මේ මහ ලොකු තව නීති වෙනස් කරන්න දෙයක් නැහැ.
කාලයක් තියෙනවා.
මේ රටේ නීති වෙනස් කරන්න මේ අලුත් නීති ගේන්න ඕනේ නැහැ. ත්‍රස්තවාදී නීතිය තියෙනවා. මේ රටේ ආරක්ෂා කරන්න නීති හොඳටම තියෙනවා. එතකොට ඒ එහෙම යම් තර්ජනයක් තියෙනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරලා ඒ අයව අත්අඩංගුවට ගන්න ඕන. එහෙම කියනකොට මේ රටට ආයෝජකයෝ එයිද? මේ රටට සංචාරකීන් එයිද? එහෙම ආණ්ඩු පක්ෂය නියෝජනය කරනකොට මං හිතන්නේ මේ රටේ විශ්වාසය මේ රට කෙරෙහි විශ්වාසයක් ඇති වෙන ආකාරයට අපි ඒ අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න ඕනේ. එතකොට නීති විනාශ කිරීම පමණක් නෙමෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජාතිවාදය නැති කරගෙන මේ රටේ ආයෝජකීන්ට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දෙන ආකාරයේ ආයතන ගෙන එන්න. එතකොට මේ ආයතන ගෙන එන්න නම් අපි දේශපාලන ඌමනාව නායකත්වය ලබා දෙන්න. එතකොට දැන් හැමදාම කියන කාරණාවක් තමයි මේ රටේ ප්‍රධානම බාධකය දූෂණය කියලා. මේ රටේ ආයෝජකයන් ඉන්නේ නැති එකට ප්‍රධාන කාරණාව දූෂණය කියලා. ඊයේ දිනේ රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා තමන්ගේ අමාත්‍යංශය ඇති වෙලා තියෙන දූෂණය ගැන. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන රටක තමයි අද මේ මහා ලොකුවට ආයෝජනය ගේනවා. මේ රට ලෝකේ වටේ ගිහිල්ලා ජාත්‍යන්තරත් එක්ක කතා කරන්න ගියාට ඒ අය මේ රටට ආවා කියලා එහෙම නැත්නම් අතරත දුන්නා කියලා මේ රටේ ආයෝජනය කරන්න එන්නේ නැහැ. එතන hina වෙලා මෙතන ලංකාවට ඇවිල්ලා වෙන දේවල් කරනවා. එතන පිටරට ගිහිල්ලා අතරත දීලා hina වුණාට අපේ ලංකාව ඇතුලේදී සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ දූෂිතයන් ආරක්ෂා කරන
අවසන් කරන
ඒ වගේ ජාතිවාදී යම් වක්‍රාකාරයෙන් වැඩි කරන තත්වයකට පත් වුණොතින් මේ රටට ආයෝජකයෙක් ඉන්නේ නැහැ. එහෙනම් මේ රටට ආයෝජකින්ගේ විශ්වාසය ගොඩනගන්න නම් අපිට තියෙනවා දේශපාලන වශයෙන් නායකත්වයක් ගන්න ඒ ආරක්ෂාව ලබා දෙන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න දූෂණය මඩලන්න ඒකට දේශපාලන ශක්තිය ලබා දෙන්න ඕනේ. අන්න එතකොට මේ රටට ආයෝජකයෝ එන්න කටයුතු කරයි. බොහොමත් ස්තුතියි.
ස්තුතියි. ගරු මහින්දානන්ද අරුත්ගමගේ මනුෂ්‍යතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
පුරස්සනේ සභාපතිතුමනි මේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ගණනාවක් ඉදිරිපත් කරන වෙලාවේ මේ පනත ගැන කතා කරන්න කලින් මම කතා කරන්න කැමති මගේ මිත්‍ර රාජකරුණා මන්ත්‍රීතුමාගේ කතාවත් මුලස්සනේ ඉන්න ඔබතුමියගේ කතාවත් පොඩි කෑල්ලක් කරගන්න. මම දැක්ක ඔබතුමාලා දෙන්නම කතා කරද්දි මේ මුලස්සනේ සභාපතිතුමියගේ කතාවේදී කිව්ව අසූචි පොහොර නැනෝ පොහොර සීනි වංචා අර වංචා මේ වංචා හොරකම් ගණනාවක් ගැන කිව්වා. ඇයි මේක මේ පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් කියන්නේ? මම කැමති ඔබතුමීලාට ආරාධනා කරන්න මේක එළියට ගිහිල්ලා කියන්න. අපි ඒ කාලේ ටොප් 10 කියලා හදලා ෆයිල් හදලා ප්‍රෙස් තියලා ඇමතිවරයාගේ නම කිව්වා. අපි බය නැතුව කිව්වා. මොකද අපි ගාව බඩු තිබුණා. අපි ගාව ලිපි ගණු තිබුණා. අපි නම කියලා නම් කරලා දැම්ම ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අර කියනවා දැන් අසූචි පොහොර නැනෝ පොහොර හොරකම් කරපු එකෙක් ඉන්නවනම් නම කියන්නේ. ඔබතුමීලා එළියට ගිහිල්ලා නම කියන්නේ. මේකට මේ අහුවලා වග කියන්නේ කියලා අල්ලස් එකට දාන්න පැමිණිල්ල. ඒ වගකීම ගන්න අපිට තිබ්බ හැම කොන්දක් ඒ කාලේ. මොකද අපි ළඟ තිබුණා ඒ හොරකම් මොනවද කියන එක. ඉතින් එහෙම නැතුව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා අරක කියනවා මේ සමනලයා කියනවා අර සමනලයා කියනවා ඒකෙන් මෙච්චර ගත්තයි කියනවා එච්චර ගත්තයි කියනවා. ඉතින් රැට ඔක හොඳයි කියන්නේ. හැබැයි ඊට වැඩිය මම කියන්නේ එහෙම කෙනෙක් කරලා තියෙනවා නම් අපිත් ඉන්න ඔබතුමීලත් එක්ක. එහෙම කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් බඩිරු වලින් කවුරු හරි හොරකම් කරලා තියෙනවා නම් ඒ පිටි වලින් හොරගම් කළා දිනන නම් කියන්න අපිත් ඉන්න ඕගොල්ලොත් එක්ක මේ ප්‍රෙස් එක ඉඳ ගන්න. ඒ නිසා එහෙම මේ පාර්ලිමේන්තුව ඇතුළට සීමා කරන්නේ නැතුව මේක වැරදි කරලා තියෙනවා නම් මේ ආණ්ඩුවේ කවුරු හරි කෙනෙක් ඔබතුමියලා එන්න අපිත් මේ ප්‍රෙස් එකේ ඉඳ ගන්නවා අපිත් ඔබතුමියලත් එක්ක එනවා. එහෙම නැතුව මේ නිකන් මේ පාර්ලිමේන්තුව රප්‍රසාද වලට මුවා වෙලා එක එක්කෙනාට ඇඟිලි කතාලා කතා කරලා කීමේ ගරු මන්ත්‍රීතුමිය ගරු මන්ත්‍රීතුමනි ඒකේ තේරුමක් නැහැ කියන එකයි මට කියන්න තියෙන්නේ. ඊළඟට බුලස්සනේ
හර්ෂණ මන්ත්‍රීතුමා
ගරු මන්ත්‍රීතුමා මූලාසනයේ ඔබ වන ඒ කමිටුවෙත් මම සමාජිකෙක් හැටියට ඔබතුමත් ඒ කමිටුවේදී ප්‍රකාශ කරලා තියෙනවා ඕනතරම් වෙල වංචාවල් පිළිබඳව. ඉතින් ඒ වංචාවල් ගැනම තමයි අපි මේ කතා කරන්නේ පාර්ලිමේන්තුවේද ඒක පිටද කියලා අදාළ වෙන්නේ නැහැ. ඒකින්ද මේ ඔබතුමත් පිළිගන්නවනේ ඒ වගේ දැවැන්ත වංචාවල් මේ රටේ සිදු වෙනවා කියන එක.
අවසන් කරන්න මන්ත්‍රී.
නේද?
ගරු මහින්දානන්ද මන්ත්‍රී.
ඒ ඒවා පිළිබඳ එළියත් කිව්වා. ඔබතුමා මගේ ගිය සතියේ මගේ ප්‍රෙස් එක බැලුවා නම් ඒ ආයතනත් එක්ක මම කිව්වා. නෑ මම කියන්නේ අපි මේක කියලා නවත්තන්න එපා කියලා මම ඔබතුමාට කියන්නේ. අපිත් ඔයගොල්ලෝ එක්ක හිටගන්න. අපි කියන්නේ මෙතන කියලා මෙතන පාර්ලිමේන්තුවට සීමා කරන්න එපා කියලා. මෙයින් එහාට ගිහිල්ලා එහෙම වැරදි කරන කවුරු හරි ඉන්නව නම් ඒකට විරුද්ධව තමුන්නාන්සලා ක්‍රියාමාර්ග ගන්න අපිත් ඔයාලගේ සහායට ඉන්නවා කියන එකයි මම මේ කිව්වේ. එහෙම නැත්නම් හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරලා අරයට මෙයාට ඇඟිල්ල දික් කරනවා. හැබැයි එතනින් එහාට නෑ. විපක්ෂ නායකතුමත් කටහැරියොත් 10 පාරක් අසුචි බොහොර ගැන කියනවා. නැනෝ බොහොර ගැන කියනවා. හැබැයි ඉතින් මේවා එළියට ගෙනල්ලා කියන්න කියලා මිනිස්සුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඉතින් එහෙමනම් බ්‍රයිබරි එකට ගිහිල්ලා එපා වෙලා නම් යන්නකෝ. හැබැයි පැමිණිල්ල කරොත් විභාගයක් හරි කරනවනේ. ඉතින් ඔබතුමාලා කොහමද බ්‍රයිබරි එකේ කරේ නැගෙන ඔබතුමාලගේ කාලේ දාලා අපට නඩු දැම්මේ? අපි උසාවි කියන්නේ ඔබතුමාලා දාපු පැමිණිලි වලට මඩ නඩු 7ක් තිබ්බා. නඩු 6ක් කතා කරලා නිදොස් කොට නිදහස් වුණා. අවුරුදු 9ක් නඩු කතා කරා මං. ඉතින් ඒ නිසා ඔබතුමාලා නඩු දාන්න. ඔබතුමාලා අල්ලස් එකට යන්න, CID එකට යන්න, පොලිසියට යන්න, පැමිණිලි කරන්න. අපි කියන්නේ එළියට ගිහිල්ලා මේ මතය ගේන්න. නිකම් බොරුවට මේකට සීමා කරන්න එපා. ඊළඟට ඔබතුමා කිව්වා යන්න එපා පොඩ්ඩක් ඉන්න. ඊළඟට ඔබතුමා කිව්වා මේ පෝට් සිටි එක ගැන. දැන් පෝට් සිටි එක 2015 පටන් අරගෙන එදා ඒ වැඩ ටික කරගෙන ගියා නම් 2017 වෙනකොට පෝට් සිටි ඇරලා ආයෝජක ඇවිල්ලා. එහෙනම් පාස්කු ප්‍රහාරෙත් නැහැ, කොවිඩ් වසංගතෙත් නැහැ. අද ආයෝජක ඇවිල්ලා. තමුන්නාස්සෙලා ආපු ගමන් පෝට් සිටි එකේ කඩලා කුඩු කරා. ඔව් වැඩිපුර බ්ලොක්ස් 30ක් දැන් දෙන්න උනා තමුන්නාස්සෙලාගේ කාලේ. ඉතින් ඒ නිසා නිකන් මේ බොරුවට එක ඇඟිල්ල දික් කරවට තමයි ඇඟිලි 4ක් තමුන්නාස්සෙලාගේ පැත්තට එනවා කියන්න එපා. දැන් කිව්වා කතා කරලා ගියා. අහගෙන ඉන්නෙත් නැහැ. ඒ කියපුවා බොරු කියලා ඔප්පු වෙනවනේ. ඉතින් අහගෙන ඉන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්නේ පෝට් සිටි එක මේ රටට ඉතාම වටිනා තැනක්. මේක අපිට ආයෝජන ඩොලර් වෙන හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේවා වැරදි විදියට අර්ථකථනය කරන්න එපා. දැන් ගරු ඇමතුමා අපේ තරුණ ගරු ඇමතුමා මේ රෙගුලාසි වෙනස් කරලා ආයෝජකයන් දිරිගන්නන්න හොඳ වැඩසටහනක් කරලා තියෙනවා. ඒක ගෙන්නන්න උනන්දු කරවන්න කියන එකයි කියන්නේ. පුලස්සනේ සභාපතිතුමියනි අද මේ රෙගුලාසි ආනයන අපනයන රෙගුලාසි පිළිබඳ මේ හැමදාම මේ පාර්ලිමේන්තුව අපි දකිනවා මේ ආනයන අපනයන පාලන පනත යටතේ මේ රෙගුලාසි ගේනේවා පිළිබඳ පක්ෂ විපක්ෂ හැමෝම දුස් කියනවා. මට මතකයි සීනිබදු වංචාව ගැන කතා කරා, පිටි වංචාව ගැන කතා කරනවා. දැන් අපි පසුගියදා පාර්ලිමේන්තු කාරක සභාවට මේ පිටිපස්සේ සම්බන්ධයෙන් ගෙනාවා. අපි දැක්කා ඒකේ අඩුපාඩුකම්. ඒ නිසා අපි රජයට යෝජනා කරන්නේ මේ ආනයන අපනයන පාලක තුමාට ඒ වගේම මුදල් අමාත්‍යංශයට මේ පිළිබඳ මීට වැඩි අධ්‍යයනයක් කරලා. දැන් සමහරලාට රජය මේක ගේන්නේ හොඳ චේතනාවෙන්. රජය මේ පනත් ගේන්නේ හොඳ චේතනාවෙන්. හැබැයි ආනයන කරුවන් විසින් විශාල ලෙස අධික ලාභ ලබනවා. දැන් ගත්තදී මෑතකදී අපේ සම්පේ කරනවා කැමතිතුමා ඉදිරිපත් කරපු පිටි සමාගම් දෙකකට ලයිසන් එකක් දුන්නා. අපේ රටේ පිටි අතිරික්තයක් තියෙනවා, ඒක වෙනස් කරන්න කියලා සමාගම් දෙකකට ලයිසන් එකක් දුන්නා. දැන් ඒකේ ඒගොල්ලන්ගේ පිටි කිලෝ එක කොස්ට් එකුනේ රුපියල් 195යි, එළිය වෙළඳ පොලේ 250යි. අධික ලාභයක් ලබනවා. ඒනිසා මේවා නියාමනය කරන වැඩසටහනුත් මං දන්න එක කොහෙන්ද කෙරෙන්න ඕනේ කියලා මුදල් අමාත්‍යංශයෙන් තමයි ඒක කෙරෙන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් සීනි ගෙනාපු එකෙත් විශාල තනි පුද්ගලයෙකුට ලාභයක් ලැබුණා. ඒ වගේම මේ ආනයනකරුවන් විසින් මේ ගැසට් භාවිතා කරමින් අති විශාල ලාභයක් ලබනවා. දැන් බලන්න දැන් මේ සමාගම් දෙකකට විතරක් මේ ගැසට් එකෙන් දුන්නේ. හැබැයි ඒ නිසා අපි කියන්නේ මේ ආනයන අපඩයන පාලන මේක යටතේ මේ කරන ගැසට් නිමේදනයේ කිරීමේදී මුදල් අමාත්‍යංශය ගරු අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. මීට වැඩිය අවධානයක් යොමු කරනවා නම් හොඳයි. මොකද මේවා නිසා ඇත්තෙන්ම ආණ්ඩුව පාරිභෝගිකයේ පැත්තෙන් හිතලා මේ ගැසට් එක ගන්න. පාරිභෝගිකයට සහනයක් වෙයි කියලා. හැබැයි සහනය පාරිභෝගිකයට යනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ නිසා අපි මේ ආනයන පිළිබඳ තියෙන උනන්දුව අපි අපනයන කරෙහි නැහැ. මේ ආනයන අඩු කරන්න අපි යම් ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. අපි ගත්තොත් මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ
මිනිත්තු දෙකක කාලයක් ඉතුරුව තියෙනවා.
ඔව්. මගේ කතාවෙන් භාගයක් ඔබතුමිය ගැන කිව්වනේ. ඒ නිසා මේ මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට ඉඳිය කාලේ අපි දැක්ක අපි මේ නිෂ්පාදන ආර්ථිකයකට යන්න වැඩසටහනක් හැදුවා. ඔබතුමිය දන්නවා අපේ රටට අවශ්‍ය කිරි 70%ක් අපි ආනයනය කරනවා. මිරිස් 100ක් ආනයනය කරනවා. ඔබතුමියගේ ප්‍රදේශයේ ලුණු අපි 65%ක් ආනයනය කරනවා. නුවරළි අල 65%ක් අපි ආනයනය කරනවා. හරියට හැදුවා නම් මාතලේ අනුරාධපුර මේ දිස්ත්‍රික්කවල අපිට 85%ක් අපේ රටට අවශ්‍ය ලුණු ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. 100ක් මිරිස් ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. 70%ක් අල ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම 100ක් කිරිපිටි දියරගිරිය අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. හැබැයි අපි ඒ කරේ අවධානය යොමු වෙන්නේ නැහැ. අපි ආනයන කරෙහි තමයි අපි අවධානය යොමු කරන්නේ. ඒ නිසා රජය හැටියට අපි රජයට අපි දිගින් දිගට කියන්නේ අපි රජයට සහයෝගය දෙනවා අපි රජයේ පාර්ශ්වකාරයෝ. ඒ වගේම කියනවා අපි මේ යපුම් මානයන ආර්ථිකයෙන් මිදලා අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ මේ රට ගොඩ ගන්න නම්. මේ රටේ නිෂ්පාදනය කළා කි සියලු දේ අපි මේ රටේ නිෂ්පාදනය කරන්න ඕනේ. අපි පිට රටින් ටයර් ටික ගේනවා කම්බි ටික ගේනවා යකඩ ගේනවා. දැන් මේ ඊයේ පෙරේද ගෙනාවා සිමෙන්ති වලට ගැසට් එකක් ගාලා සිමෙන්ති දුන්නා සෙස් එකක් මොකද්ද මේවා කරලා 1 කිලෝ එකෙන් රුපියල් 700ක් ලාභ ලබනවා. ඉදිකිරීම් ශේෂය කඩාගෙන වැටිලා. හැබැයි සිමෙන්ති ගන්න මිනිස්සු ටික කෝටි ගණන් ලාභ ලබනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ රජය මුදල් අමාත්‍යංශ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා නම් දැන් මේ වෙලාවේ ඉදිකිරීම් ශේෂය කඩා වැටලා තියෙන වෙලාවේ රුපියල් 1900කට 1800කට සිමෙන්ති මිටියක් දෙන්න පුළුවන් නම් මේ ඉදිකිරීම් ශේෂය නැවත පණ ගන්නන්න පුළුවන්. හැබැයි පුද්ගල පිරිසක් එකෙන් ලාභ ලබනවා. ඒ නිසා අපි මුදල් අමාත්‍යංශයට කියන්නේ ගරු ඇමතුමා මෙතන නැහැ. ගරු ඇමතුමාගේ අවධානයට මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්නයි කියන එක මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මූලාසනයේ සඳහා මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න ලෙස ඉල්ලා සිටිනවා.
සරත් කුමාර සිරි මන්ත්‍රීවරයා යෝජනා කරනවා.
සරත් කුමාරසිරි මන්ත්‍රීතුමාගේ නම මූලාසනයේ වෙනුවෙන් මම ඉස්තර කරනවා.
ගරු සරත් කුමාරසිරි මන්ත්‍රීතුමා මූලාසනයේ ගන්නවා.
මීළඟට ගරු තුෂාර ඉඳුල් මන්ත්‍රීතුමා.
බෝධිසූතිකාරෝ මූලාසනයේ මන්ත්‍රීතුමනි, මම සතුට වෙනවා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමුවේ මෙතුමාගෙන් පස්සේ මේ කතාව ලැබීම පිළිබඳව මම සතුට වෙනවා. එතුමා නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා, අපනයන ආර්ථිකයක් ගැන කතා කරනවා. එහෙම කතා කරපු මහින්දානන්ද ඔය ඇමතිවරයා පහුගිය වෙලාවේ කෘෂිකර්ම ඇමතිවරයා වෙලා ඉන්න අවස්ථාවේදී අපි අවස්ථා ගණනාවකදීම අපි ඇහුවා කතා කරා. එතුමාට ඔය අදහස් ඒ කාලේ තිබුණේ නැහැ. අපි දැක්කා කළුතර පැත්තේ වෙල්ලෑයවල් වලට බැහැලා මහින්දානන්ද අලුත්ගමුවේ කියන කෘෂිකර්ම ඇමතිවරයා මහින්දානන්ද අලුත්ගමුවේ කියලා ගොවියෙක් එක්ක කතා කරන හැටි අපි දැක්කා. මේ කාබනික පෝර හොඳයි නේද කියලා ඇමතිවරයා අහනවා. මහින්දානන්ද අලුත්ගමුවේ කියන ගොවියව ඇත්ත වශයෙන්ම මේ කාබනික පෝර නිසා අපේ ආදායම වැඩි වුණා කියලා එයා කියනවා.
මිත්‍රයා, කාබනික පොහොර ප්‍රශ්නයේ මම කතා කරේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන. ඔබතුමාට බලන්න පුළුවන් මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට වගකීම ඉදපු අවුරුදු එකමාරේ අපි මේ රටේ හදන්න පුළුවන් මිරිස් ටික අපි හැදුවා ලුණු ටික හැදුවා අල ටික බීජ ටික හැදුවා අපි ආනයනේ සියල්ල නවත්තලා කරන්න ඕනේ සියලු කටයුතු කරා කාබනික පොහොර එක මට දාන්න එපා ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක හැරෙන්න කෘෂිකර්ම ශේෂ්ඨයට කරපු වැඩ අපි කිරි 70%කට ගේන වැඩසටහන හැදුවා අපි විශාල මහා පරිමාණ මේ මේ ව්‍යාප්තිය අපි ආරම්භ කරා දැන් කිරිගෙන යනවා
බොහොම සුතේ
බොහොම සුතේ මේ පොහොර එකයි මේකයි පටල ගන්න එපා කෘෂිකර්මයේ දෙක එකට
ඒක අපිට වෙනම වෙලාවක් තියෙනවා තමුන්නාංශගේ කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ දරපු කාලේ මෙරටේ වී නිෂ්පාදනය කොච්චර ප්‍රමාණයකින් වැඩි වුණාද අනිකුත් ආර්ථික භෝග කොයිතරම් ප්‍රමාණයකින් වැඩි වුණාද කියන එක තමුන්නාංශේ තමුන්නාංශට බලා ගන්න පුළුවන් ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන අපේ කෘෂි නිෂ්පාදනය සම්පූර්ණයෙන් බිඳුවට ඇදලා දාපු ජනාධිපතිවරයෙක් යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙවපු මහින්දානන්ද අලුත්ගමගේ මෛතුමා සම්පූර්ණයෙන් දැන් වෙනස් වෙලා ඇමතිකම නැතුව ගියාට පස්සේ එතුමාට දැන් වෙනත් වෙනත් සංකල්පනාවන් පහළ වෙලා තීම ගැන අපි විශේෂයෙන් අපි පුදුම වෙනවා ඉතින් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි දැන් අපි මේ දුවන්නේ මේ රට මේ වෙනකොට අපි අනුන්ගේ සල්වලෙන් දුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝප සංගමයෙන් අර රටෙන් මේ රටෙන් අපි ගන්න අනුන්ගේ ඩොලර් ටිකෙන් අපි මේ විදිහට අපේ රට යැපෙන ගමන් අපි නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා දැන් අපිට අපේ තිබුණු සම්ප්‍රදායික කර්මාන්ත ටික අපි හැමදාම අපිට අපි ඩොලර් ටිකක් ගෙනාපු කර්මාන්ත ටික අද බරපතල විදිහට අද ඇදවැටලා තියෙනවා තමුන්නාංශේ මූලාසනයේ මන්ත්‍රීතුමනි තමුන්නාංශගේ කතාවෙන් තමුන්නාංශේ කුරුඳු වගාව ඇතුළු තමුන්නාංශලගේ ප්‍රදේශවල තියෙන ඒ ගොවීන් අද පත් වෙලා තියෙන අමාරුව ගැන කතා කළා මම පැහැදිලිවම දන්න දෙයක් තමයි පොල් ත්‍රිකෝණයේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට පොල්ලාසිත නිෂ්පාදන අද තෙල්මෝල් හිමියන් බරපතල අර්බුදයකට වැටලා තියෙනවා තෙල්මෝල් කර්මාන්ත ශාලාද වැහිලා තියෙනවා ඔවුන්ගේ තෙල් කර්මාන්තයට කනකෝ කාණලා තියෙනවා කොහු ටික විකුණ ගන්න බැරුව කොහු කර්මාන්ත ශාලාද බරපතල විදියට අර්බුදයකට ලක් වෙලා තියෙනවා කොහු බත් වලින් කරපු නිෂ්පාදන අද බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙනවා එතකොට ආයෝජකයෝ රට හැරලා අතහැරලා යනවා ඇඟලුම් කර්මාන්තයේ දවස ගානේ තියෙන අර ආර් ප්‍රේමදාස මහතුමාගේ කාලේ ස්ථාපිත කරපු ඇඟලුම් කර්මාන්ත ශාලාවන් එකිනෙක වැහැමින් පවතිනවා එතකොට දම්රෝ ආයතන ඒ වගේ සේවා මුර අඩු කරලා තියෙනවා එතකොට බ්‍රැන්ඩ් එක්ස් වගේ ආයතන සමහරව වහලා තියෙනවා ඉතින් ආයෝජකයන්ගෙන් කප්පන් ඉල්ලනවා මේ සියල්ල තුල අපේ රටේ තියෙන මෙතෙක් කාලයක් කරගෙන ආපු ඒ නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන ආපු ඒ කර්මාන්ත ටිකත් මරමු ඒ කර්මාන්ත ටිකත් බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙද්දි අද මේ ලොකු වහසි බස් දොඩවන එක ගැන අපි විශේෂයෙන් අපි කනගාටු වෙනවා එතකොට අද මේ අය මොකද්ද මේ කරන්නේ අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රට වෙනුවෙන් රට නගා සිටවන්න උදව් කරන්න කියමින් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හීන දකිනවා කොහොමද මම ඊළඟ පාර ජනාධිපති පුටුවේ ඉන්නේ කියන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දෙන මන්ත්‍රීවරු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහගේ කොහොමද අපි අපේ දේශපාලන භූමිකාව අරගෙන යන්නේ කියලා අද ඒගොල්ලන් වැඩ පටන් අරගෙන මෙරටේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉඳලා ඒ ඉන්න මැති ඇමතිවරු සියල්ල මේ තමන්ගේ අතින් බිඳ වැටිච්ච ඇද වැටිච්ච රට බේර ගන්නව වෙනුවට තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරන හැටි තමයි අපි දැන් මේ දවස්වල දකින්නේ. මේගොල්ලෝ පැන්ඩෝරාවල තියෙන ඒ මුදල් ගැන කතා කරන්නේ නැහැ. දැන් අපිට ඩොලර් අවශ්‍යලා තියෙනවා. එතකොට උගන්ඩාවේ තියෙන මුදල් ගැන ඒ කළු සල්ලි ගැන කතා කරන්නේ නැහැ. එතකොට අර මෝල්ටාවේ තියෙනවා කියන රතු සල්ලි ගැන කතා කරන්නේත් නැහැ කවුරුවත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මීට වැඩි අපිට ඩොලර් ටිකක් අපිට ගේන්න පුළුවන්. අර පැන්ඩෝරා පේපර්ස් වල තියෙන උගන්ඩාවේ තියෙන ඒ කළු සල්ලි ටික අපි මෙහාට ගෙනාවොත් අර මෝල්ටාවේ තියෙනවා කියන රතු සල්ලි ටික අපි මෙහාට ගෙනාවොත් ඒ රතු සල්ලි කළු සල්ලි නෙමෙයි අපිට මේ අපේ ආර්ථිකයට මීට වැඩි දේවල් අපිට ගොඩනගා ගන්න පුළුවන්. එතකොට එක්කම අපි දැක්කා දැන් අද තිරාන් මලස් මහත්තයා මේ ඉපරේ දැක්කම මේ මාධ්‍යවලත් තියෙනවා තරාතිරම නොබලා ආණ්ඩුවේ ඕනම කෙනෙක් වෙනුවෙන් එතුමා නීතිය ක්‍රියාත්මක කරනවලු. දැන් අපි දැක්කා අද උදේ පාර්ලිමේන්තුවේ අද උදේ ලොකු කලබලයක් ඇති වුණා. මොකද්ද ඒ කලබලය? සාන්ත බණ්ඩාර කියන රාජ්‍ය ඇමතිවරයා තමන්ගේ මහජන
හමුවීම් සඳහා බිංගිරිය ප්‍රාද
ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා.
සාන්දබණ්ඩාර කියන රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ දේශපාලන කටයුතු සඳහා මහජන හමුවීම් සඳහා බිංගිරිය ප්‍රාදේශීය සභාවත් නාරම්මල ප්‍රාදේශීය සභාවත් යොදා ගැනීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඒ ගැන සඳහන් කරනකොට ඒකට අවශ්‍ය වෙන පිළිතුර හෝ විසඳුම නෙවෙයි ලැබුණේ. පාර්ලිමේන්තුව කල් තිබ්බා. අගමැතිවරයා ක්ෂණිකව නැගිටලා යන්න ගිය. එතකොට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට යහනක්ද ප්‍රශ්නයකද? එතකොට රාජ්‍ය ආයතන අද ප්‍රායස සභා ඡන්දය තියන්නේ නැතුව ඒවා නිලධාරීන්ගේ අතර පවරලා තියද්දි මේ පළාතේ ඉන්න දේශපාලකයෙකුට ගිහිල්ලා ඒ වගේ මහජන හමුවේ මහජන උත්සව තියන්න පුළුවන්ද? ඉතින් ඒ ප්‍රශ්නය තේරුම් ගන්න නැතුව ජනාධිපතිවරයා ඒවට උත්තර දෙන්න නැතුව අගමැතිවරයා ඒවට උත්තර දෙන්නේ නැතුව නලින් බණ්ඩාරයි වසන්ත යමබණ්ඩාරයි මේ පාර්ලිමේන්තුව අත්විටවලා පාර්ලිමේන්තුවෙන් එළියට දානවා නම් මේ එළිය තියෙන මර්ධනයම පාර්ලිමේන්තුව තුල සිද්ධ කරනවා නම් මං හිතන්නේ මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්නේ අපිට අහන්න ඕනේ. දැන් එළියෙත් කටාරින්න බෑ, කතා කරන්න බෑ, ප්‍රශ්න කරන්න බෑ, නීති රීති අනපනත් සියල්ල. දැන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්නත් බෑ. නලින් බණ්ඩාරල වසන්ත යමබණ්ඩාරල අද එළියට දානවා. ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ අද දවස අත්විටවනවා. ඉතින් එතකොට කොහොමද මහජන නියෝජ්‍යයෙක් හැටියට තමන්ගේ අදහසක් ක්‍රියාත්මක කරන්නේ? ඉතින් ඒ නිසා අපි අහනවා දැන් ඊයේ දැන් මේ රටේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙක් ප්‍රේමලාල් ජයසේකර පැහැදිලිවම චෝදනා කරනවා නිමල් සිරිපාලද සිල්වා තමන්ගේ කැබිනට් අමාත්‍යවරයාට වරාය අධිකාරිය හොර ගුහාවක් දූෂණය පිරී ඉතිරී ගිහින්ය. සම්පූර්ණයෙන් දූෂිත තමන්ගේ කැබිනට් ඇමතිවරයා අතිශයින් දූෂිත තමන්ගේ කැබිනට් ඇමතිවරයා අතිශයින් දූෂිත කැබිනට් ඇමතිවරයෙක් කියලා මේ රටේ රාජ්‍ය ඇමතිවරයෙක් චෝදනා කරනවා. දැනට ටිරාන් අලස් මහත්තයලට මේ ඉන්න ජනාධිපතිතුමාලට මේ සද්භාවය ගැන කතා කරන මේ දේශපාලකයින්ට ඇයි කතා කරන්න බැරි මේ ඇමතිවරු ගැන? එතකොට මීට කලින් තානාපතිවරු පවා ප්‍රකාශ කළා අපෙන් අල්ලස් ඉල්ලනෝ, අපෙන් මෙහෙම ඉල්ලනෝ, කප්පන් ඉල්ලනෝ. ඉතින් මෙහෙම ලැජ්ජ නැති ඇමතිකම් දරනවට වැඩිය හොඳයි. හැම ආණ්ඩුවම ඇමතිලා හැමදාම දූෂණය. ඒක තමයි මම අවසාන වශයෙන් ඉල්ලනවා. තමන්ගේ කැබිනට් ඇමතිවරයා දූෂණයෙහි නිරත වෙනවා කියලා කියනකොට එක බලාපොරොත්තු වෙන්නේ ඔරියක් ජරාව කරනවා නම් මේකෙන් ඊල්බරෝහෙකින් ජරා චුට්ටක් දීලා
මන්තුමා අවසන් කරන්න
කටවහනවාද? මේක ඇත්තම අදහසකින් කිව්වද?
බොහොම ස්තුතියි.
ඇත්ත වශයෙන්ම මේවට මෙහෙම මැදිහත් වෙන්න ඕන නේද කියලා.
බොහොම ස්තුතියි කරු මන්තුමා, බොහොම ස්තුතියි. මීළඟට වේලු කුමාර් යුවට් 9 මිනිට්ස්.
ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, අද පෝට් සිටි කමිෂන පිළිබඳ රෙගුලාසි පිළිබඳව විවාද කරනවා. අපි දන්නවා මේ රටේ බංගලොත්භාවයෙන් පසුව රට ගොඩනැගීමේදී අපිට විශේෂයෙන්ම විදේශ ආයෝජන ලබා ගැනීම ප්‍රධානම දෙයක් වෙනවා. මේ විදේශ ආයෝජන ලබා ගැනීමේදී අපිට ප්‍රධානම තැනක් ඇටියට, ප්‍රධානම ව්‍යාපෘතියක් ඇටියට මේ පෝට් සිටි ව්‍යාපෘතිය තියෙනවා. මේ පෝට් සිටි ව්‍යාපෘතිය අපි දකිනවා දිගින් දිගටම ඇදීගෙන යන එක. අපි හිතනවා රට තුළ තියෙන තත්ත්වය තමයි විදේශ ආයෝජනය ලබා ගැනීමට තියෙන අවස්ථාව ඇති කරන්නේ. දැන් අද වෙනකොට මේ රටේ මීළඟ ජනාධිපතිවරණය ගැන කතා කරනවා. මේ ජනාධිපතිවරණය කතා කරනකොට රට තුළ ජාතිවාදය, රට තුළ ආගම්වාදය අවසන ක්‍රියාවලියත් ඒත් එක්කම එනවා. ඒ කුමන්ත්‍රණයත් ඒත් එක්කම එනවා. එක පැත්තකින් ජනාධිපතිවරයා ධාතුන ධාතුන ප්ලස් කරලා මේ ප්‍රශ්නයක් අවසනකොට අනිත් පැත්තෙන් අපි දකිනවා කුරුන්දන් සිවාලයද කුරුන්දන් විහාරයද කියන ආගමික ප්‍රශ්නයක්, ආගමික ගැටුමක් උතුරේ ඇති කරනවා. අනිත් පැත්තෙන් අපි ගත්තාම නැගෙනහිරෙන් ගත්තාම මයිලත්මඩු ඒ වගේම මාධවනයි කියන ප්‍රදේශවල සර්ව ආගමික නායකයන් ගිය තනක් ඒ සර්වාගමික නායකවන්ටවත් ආරක්ෂාවක් නැති ආගමික ප්‍රශ්නයක් ඒ නැගනීරෙන් ඇති කරනවා. ඒ නැගනීරේම වෙනකොට මධ්‍යම කඳුකරයේ මාතලේ අපි දැක්කා රත්වත්ත ඒ වත්තේදී අපි දැක්කා 83 ජූලි කෝලාලය වගේ මේ අහිංසක දුප්පත් වතුකරයේ ඉන්න ජනතාවගේ ඒ නිවස කඩා දාලා දූදරුව ඇදලා දාලා එළියට දාන තත්ත්වයක් අපි දැක්කා. ඉතින් මේ වටා අපිට පෑදිලිවම දෙයක් පේනවා. අපිට ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් මේ රට තුළ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා කියන එක අපිට තේරෙනවා. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ පමණක් නෙවෙයි, ආණ්ඩුවේ වගකිය යුතු මේ මන්ත්‍රීවරයෙක් ඊයේ වෙනකොට කියනවා සිරියාවේ පුහුණුව ලැබපු ISIS තස්ත්‍රවාදියෝ මේ රට තුළ ඉන්නවා කියන ප්‍රකාශයක්වත් කරනවා. දැන් අපි ආන්නේ මේ වගේ ප්‍රකාශයක් කරනකොට ආයෝජන පිළිබඳ ඇමතුමා මේ වගේ ප්‍රකාශයක් කරනකොට ආයෝජකයෝ මේ රටට එයිද? මේ රටට සංචාරක වෙයිද? මේ සංචාරක කර්මාන්තයට මොකද වෙන්නේ? ඒ වගේම ඉන්දියානු බුද්ධියංශය කියනවා මේ කුරුන්දන් සිව කුරුන්දන් මේ විහාරය පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දියානු බුද්ධියංශය දන්වලා තියෙනවා ජාතිවාදී කෝලාලයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියන අඟවලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ බුද්ධියංශයට අඟවලා තියෙනවා ඉන්දියානු බුද්ධියංශයෙන්. එතකොට මෙවැනි අස්ථාවර තත්වයකදී මේ ආයෝජන විදේශ ආයෝජන ලබා ගන්න පුළුවන්ද? මෙවැනි තත්වයකදී අපිට සංචාර කර්මාන්තයේ ගොඩනගන්න පුළුවන්ද? තාම අපි බංගලොත් භාවයෙන් උඩට ගිහිල්ලා නැහැ. අපේ රටේ වාර්ෂිකව අපිට ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය වාර්ෂිකව ඩොලර් මිලියන 4200ක් විතර වෙනවා. මේ පෞගිය කාලයේදී ආසන්නවම පෞගිය කාලයේදී බංග්ලාදේශයෙන් ලබාගත්ත මිලියන 200 මිලියන 50ක් විතරයි ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ බංගලොත් භාවයෙන්වත් තාම උඩට ඇවිල්ලා නැහැ. මෙවැනි තත්ත්වයකදී මේ බලය ලබා ගැනීම සඳහා ඊගාව මේ ජනාධිපතිවරණය සඳහා මේ ජාතිවාදී ආගම්වාදී අවුස්සලා රට තුළ අස්ථාවරත්වය ඇති කරලා මෙවැනි කුමන්ත්‍රණ කිරීමේදී මේ රට කොහෙටද යන්නේ කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. ඒ වගේම අපි කියන්න ඕන ආයෝජනය කියන්නේ අපේ වත්කම් විකුණන එක නෙවෙයි. දැන් රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා මේ වරායේ අක්කර 13ක් විකුණලා තියෙනවා, නැත්නම් ලීස් එකට දීලා තියෙනවා. ඒ පිළිබඳව ටෙන්ඩරයක් කෝල් කරලා නැහැ. අයි චැනල් එක විකුණනවා, ටෙන්ඩරයක් කෝල් කරලා නැහැ. මෙවැනි රටේ සම්පත් විකිණීම නෙවෙයි ආයෝජන ලබා ගැනීම කියන එක. ඉතින් රට ස්ථාවර තත්වයකට ගේන්න වෙලා තියෙනවා. විශේෂමාග ඉන්ද්‍රින්ද පෝට් සිටි තොටර්බාග பேசுகின்ற போது நாங்கள் இந்த போஸ்டிஜி பிரதானமான இலங்கைக்குரிய வெளிநாட்டு முதலீடுகளை கொண்டு தருகின்ற ஒரு திட்டமாக காணப்படுகின்றது. அந்த திட்டம் வெற்றியளிக்க வேண்டுமாக இருந்தால் இந்த நாட்டிலே ஜனநாயகம் நிலைப்படுத்தப்பட வேண்டும், நாட்டின் அரசியல் ஸ்திரத்தன்மை ஏற்பட வேண்டும், அத்தகைய ஒரு நகர்வு மேற்கொள்ளப்பட வேண்டும். ஆனால் இன்று எங்களுக்கு தெரிகின்றது ஜனாதிபதி தேர்தல் ஒன்று முன்வர இருக்கின்றது. அந்த முன்வர இருக்கின்ற ஜனாதிபதி தேர்தலோடு இந்த நாட்டிலே இனவாதத்தை இந்த நாட்டிலே மதவாதத்தை தூண்டுகின்ற வேலைகள் ஆரம்பிக்கப்பட்டிருப்பது எங்களுக்கு தெரிவதாக காணப்படுகின்றது. குறிப்பாக நாங்கள் இந்த குருந்தன்மலையினுடைய சிவாலயமா விகாரையா என்ற மத இன மோதலை வடக்கிலே தோற்றுவித்திருக்கின்றார்கள். மறுபுறமாக கிழக்கிலே நாங்கள் எடுக்கின்ற போது மயிலத்மடு மாதவனை பிரதேசத்திலே சர்வமத தலைவர்கள் அங்கே இருக்கின்ற நிலைமைகளை பார்க்க முடியாத வகையிலே அங்கே மத தலைவர்களிடையிலே மக்களிடையிலே அந்த இனமத தூண்டுதலை ஏற்படுத்தி இருக்கின்றார்கள். இங்கு மத்திய மலை நாட்டின் மாத்தலையிலே இரத்தத்த தோட்டத்திலே இருக்கக்கூடிய தோட்ட தொழிலாளர்கள் தற்காலிக குடியிருப்பிலே இருக்கக்கூடிய அந்த தோட்ட தொழிலாளர்களினுடைய அந்த தற்காலிக குடியிருப்புகள் 83 கலவரம் போல உடைத்தருகின்ற நிலைமை இருக்கின்றது. அவை இவை அனைத்துக்குள்ளும் இந்த அரசாங்கத்தினுடைய தந்திரம் இருக்கின்றது, இந்த அரசாங்கத்தினுடைய சூழ்ச்சி இருக்கின்றது. அடுத்த தேர்தலுக்காக இந்த அரசாங்கமானது மக்கள் மத்தியிலே இனமதவாதத்தை தூண்டுவிக்கின்ற ஒரு அடிப்படையை செய்து கொண்டிருக்கின்றது. நேற்றைய நாள் ஆகின்ற போது இங்கே இருக்கின்ற அரசாங்கத்தினுடைய பிரதானமான அரசாங்கத்தினுடைய பிரதிநிதி ஒருவர் குறிப்பிடுகின்றார், இந்த நாட்டிலே சிரியாவிலே பயிற்சி பயிற்சி பெற்ற ISIS பயங்கரவாதிகள் இருக்கின்றார்கள். அவை நாட்டுக்கு அச்சுறுத்தல் இருக்கின்றது, எந்த நேரத்திலும் ஒரு குண்டு வெடிக்கக்கூடியதாக இருக்கின்றது என்ற கருத்தை அரசாங்கத்திலே இருந்து முன்வைக்கின்றார்கள். அவ்வாறான ஒரு சூழலிலே இந்த நாட்டுக்கு சுற்றுலா பயணிகள் வருவார்களா? சுற்றுலாத்துறையை முன்னேற்ற முடியுமா? அவ்வாறான ஒரு நிலையிலே இந்த நாட்டுக்கு முதலீட்டாளர்கள் வருவார்களா? இந்த நாட்டை முன்னேற்ற முடியுமா என்ற கேள்வியை நாங்கள் எழுப்ப வேண்டியிருக்கின்றது. அவே அரச பலத்தை வைத்துக் கொள்வதற்காக, மக்களது வாக்குகளை பெறுவதற்காக இந்த நாட்டை வங்குரோத்து நிலைக்கு கொண்டு சென்றவர்கள். அந்த வங்குரோத்து நிலையிலிருந்து இன்னும் மீளாது மக்கள் வாழ முடியாத சூழலிலே தள்ளாடி கொண்டிருக்கின்ற போது இந்த துச்சமான இந்த கீழ்த்தரமான செயற்பாடுகளை முன்னெடுப்பதன் மூலம் ஆட்சியை தக்க வைத்துக் கொள்வதற்குரிய வேலையை முன்னெடுப்பதாக அவர்களுடைய செயற்பாடுகள் இருந்து கொண்டிருக்கின்றது. இந்திய புலனாய்வுத்துறை சொல்லுகின்றது, இந்த குறுந்தன்மலை விவகாரத்தை வைத்து இந்த நாட்டுக்குள் ஒரு இனக்கலவரம் தோன்றுவதற்குரிய நிலைமைகள் இருக்கின்றது என்று இலங்கை புலனாய்வுக்கு அறிவித்திருக்கின்றது. அவை இது ஒரு மிக பயங்கரமான நிலைமை. அவை இந்த நிலைமை தொடர்பாக அரசாங்கத்திலே இருக்கக்கூடிய கூறியவர்கள் இந்த அரசாங்கத்திலே இருக்கக்கூடியவர்கள் பொறுப்பு கூறிய பிரதமராக, இந்த சபையின் பிரதிநிதியாக அல்லது பாதுகாப்பு அமைச்சராக இந்த விவகாரம் தொடர்பாக எந்த அறிவிப்பையும் செய்வதாக இல்லை. ஆகவே நாங்கள் மீண்டும் இந்த அரசாங்கத்துக்கு சொல்லுகின்றோம், அரச பலத்தை காத்துக் கொள்வதற்கு, வாக்குகளை பெறுவதற்கு, அடுத்த ஆட்சியை அமைப்பதற்காக மக்களை பலிகடாவாக்க வேண்டாம் என்பதை கூறி நிறுத்துகிறேன். நன்றி.
தேங்க்யூ. தேங்க்யூ. மீளகட்ட சுதர்சன தெனிப்பிட்டிய கருமந்துமா ஒத்துவாரு வினாடி நமேக காலத்தேனும்
முலசாருட கரு மந்திரித்துமணி அப்பே ரட்டே மேவனகட தீன ஆர்த்திக தத்தே இவகே மகியா உருத்தே மே காலே வினகட தீபனு தத்தே மைத்தனை ஹமோடம் பேதலி உதேனம் கதாக்கரா ஏவட்ட யம்கிசி யம்கிசி கிரமவேதியான் அனுகமனே கரலா அப்பி உற்சாகன்னோ அப்ப ஆர்த்திகே கொண்டாண்ட மகாபேங்கு முதல்ல மாத்தியாசி இத்தோட ஜனாதிபத்துமா ரஜே மே ஹெமோம் எகத்துவேலா லொக்கு உற்சாகோம் அப்படி தக்கினோம் யாம்கிசி தெனக்கட்ட அவில்ல தே அவரு கோஹம கிவத் அப்ப யாம்கிசி தெனக்கட்ட அவில்ல பிந்துவை தான் யாம்கிசி தெனக்கட்ட கெனல்லா தீனோ தேசிய ஆர்த்திகே நங்வண்ணோனே முன்னதே கரத் அப்படி மே கண்ண கிரியாமார்க அப்படி மே அனபணத் அனுமத கரகான கூட சம்மத கரகான கூட அப்படி ஹெமோம் விசுவாச கரணும் ரட்டை ஜனதா விசுவாச கரணும் மேத்துலிங் இஸ்ரஹாட்டை அண்ண புலுவாங்க அப்படி அப்படி ஹொந்த ஸ்டெப் அத்தி அண்ணே கேன ஏகத் அப்படி தேசிய ஆர்த்திக நங்வண்ணனங் அப்படி விசேஷம் அப்பே நிஷ்பாதனைய அப்பே ரட்டை நிஷ்பாதனை வெடிக்கலையுத்து ரட்டை நிஷ்பாதனை வெடிக்கலன்னோனே ரட்டிட ஹதாகண்ணோனே கிரமவேதியா கிரட்ட ஹதாகண்ணோனே அப்பேம நிஷ்பாதன பாவித்தாக்கன் இவகேம அவம் வாஷிங் ஆனயன கர்ண தத்தியாக பத்தின்னோனே அப்பி ரட்ட வெட்டுநாட்ட பசி தமாய் மேதுகே ஹித்துவே அப்பி நத்து மீட்ட காலிங் மீட்ட அவுருத்தகட காலிங் அப்பி விஷால பிரமாண அனவாசிய தேவால் மேரட்ட கினாவா அனவாசியம தேவால் கினாவா பிளாஸ்டிக் கேலி குடக் தேவால் கினாவா அனவாசிய தேவால் கிசிம கண்ட்ரோல் திப்பினே கிசிம கண்ட்ரோல் திப்பினே அப்பி ரட்ட வெட்டுநாட்ட பசி தமாய் ஹித்துவே அப்பி மே அனவாசிய ஆனயன சீமா ஆனயன கர்ண தேவால் நவத்தன்னோனே அப்படி விதையாக உணாட பஸ்தமாக ஏகன ஹிதான்ன காத்தி கோமுனத் தெங் ஆனாயன சீமாவில அப்படி தேசிய ஆர்த்திகே நங்வண்ண நோய்க்கு துசாயன் கண்ணோம் அது வகையம் விதேச ஆயோஜகன் நடரேனவா விஷால பிரமாணி அக்கினவா ஆயோஜன மண்டலி தெங் அப்ப கரு திலும் அமுனுகமா மாத்தித்துமா திரு காரை மண்டலி வெடக்கரகனேனோ ஹபை அப்படி கியான்ன தியன்னே மே ஆயோஜகன் லங்காவட்ட எனக்கோட்டு ஒவுன்ட்டு ஏ அவசிய கட்டையுத்து நிசியாக்காரவ சிதுவென்ன ஏ ஆயோஜகியான் லங்காவட்ட ஆவட்ட பசே ஒவ்வொன் ஆயோஜனை கரான் ஆவம மாச கான கவுடு தக்கித்த காலையாக கத்தையினோ மூணு ஹரியட ஒவ்வொங்க ஆயோஜனை கரான் மே சிஸ்டம் எங்க வினசிய யுத்துமாய் மம ஹெமதாம கிணதாம் மே சிஸ்டம் எங்க வினசென்னோனே மம ஆயோஜகே கரகினாவா கொரியன் ஆயோஜகே கியாவுடு டிசம்பர் இத்தர ஆவே தாமத் தவுட்டு ஏ அவச ஆயோஜனை கரான் பெருவுனா ஓகே கர்மாந்தசாலா பட்டங்கான பெருவுனா இல்லும் மெமுன்கம் மெமுத்துவா லுக்கு உற்சாகம் கண்ணோம் பரிசர மாத்தியாஞ்சரி கியா மங்கம தேம கியா பரிசர மாத்தியாஞ்சரி தேம பரிசர மாத்தியாஞ்சரி தெத்தனத் மாத்துன அதரத் தியாகன இடியா சமாலாட மம கதா கல மம் மேகட இன்னோல் இல்ல மடத் கரகண்ட பெரி தத்தேட பத்துனா பரிசர மாத்தியாஞ்சரி மங் சோதனா கர்ணோ எத்தனை විශාල වශයෙන් කාලය නාස්ති කරලා නොයෙකුත් කමිටිස් හරි කමිටිස් එන්න ඕනේ. ඒ ඔක්කොම අපි පිළිගන්නවා. හැබැයි සමහර තැන්වල අනවශ්‍ය විදියට කාලය ලියුමක් හේට ගන්න මෙහෙට ගන්න අත්සංකරේ නැහැ කියනවා, ආවේ නැහැ කියනවා, වැඩට ආවේ නැහැ කියනවා. මෙන්න මේ වගේ දේවල් අපි දැක්කේ. මම දැක්ක මේ අත්විඳලා. අදත් මම කතා කරා ගරු මුත්තමත් එක්ක. දැන් ආයෝජන මණ්ඩලයට ඇවිල්ලා තියෙනවා මේ ටික ડોකියුමන්ට්ස් එක. දැන් තව ડોකියුමන්ට්ස් වගේක් එහෙන් ඉල්ලනවා. එහෙ මිල කීයද? මේ මිල කීයද? ඒ දේවල් අනවශ්‍ය ගොඩාක් දේවල් මෙතන සිදු වෙනවා. දැන් මුත්තමණත් තරහ ගිල මම හිතන කෑ ගැහුවා. මේක නවත්ත ගන්න බෑ. මේක හරි පුදුම දෙයක්. ඩුබායි වලට ආයෝජකෙක් ගියාම දවස් 20කින් ඔහුට ආයෝජනය කරන්න ඒ අවස්ථාව දීලා කර්මාන්ශාලාව පටන් ගන්න පුළුවන් වාතාවරණය හැදෙනවා. ඔහුට අවශ්‍ය නැහැ ජාර්ම ග්‍රාම නිලධාරී පිටිපස්ස යන්න. ඔහුට අවශ්‍ය නැහැ ගිහිල්ලා වෙනත් අයගේ පිටිපස්ස යන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. එක තැනකින් හැම දෙයක්ම තියෙනවා. මම එදා ඉඳන් කියන දෙයක්. ගරු අමුත්තම දැන් උත්සාහ කරනවා සෙල්ලයක් ඕපන් කරන්න. ඒ එන ආයෝජකයා එක තැනකින් හැම දෙයක්ම සිද්ධ වෙලා මෙන්න ඔබට අවස්ථාව කියලා ඒ කෙටි කාලයක් තුළ ඔහුට ආයෝජනය කරන්න අවස්ථාව. එහෙම ආයෝජකෙක් ඔහුට එපා වෙලා මට ඊයේ කතා කරලා කියනවා මොකද්ද මේ ඕගලන් කරන්නේ? ඕගලන් කියනවා අපිට රටට එන්න කියලා. ඇයි මේ මෙහෙම අපිව රස්තියාදු කරන්නේ? ඒ ආයෝජකයා මට කතා කරලා ඊයේ හවස කිව්ව දේ. ඒක නිසා ගරු හැමතුම උත්සාහ කරනවා. සමහර කාර්ය මණ්ඩලේ ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා. හැබැයි මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මදි. ඒක නිසා මේක විශේෂයෙන්ම මේ ආයෝජකයන්ට අපි ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් පෝට් සිටි එකට ආයෝජකෙක් ආවත් ඔය දේම තමයි වෙන්නේ. ඒක නිසා සිස්ටම් එකක් හැදෙන්න යුතුමයි. මෙච්චර අපිට තියෙනවා හයිටෙක් තියෙනවා ඒවා භාවිතා කරන්න නැතුව මේ එක එක ලියුම් ගන්න දෙනු එහෙට මෙහෙට කරලා මේක විනාශ කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම දන්නේ පර්පස්ලි කරනවාද කියලා මේක. මේක ගොඩක් නිලධාරී සමහර අය පර්පස්ලි කරනවා. මම නිලධාරී චෝදනාවක් කරනවා. පර්පස්ලි මේක සමහර අය කරනවා. සමහර අයට ගියාම ඔෆිස් එකට ගියාම සමහර අය ගුඩ් මෝර්නින් කියන නෙගටිව් නෝ කියන තත්ත්වෙ ඉන්නේ. එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඒක නිසා මේ රට දියුණු කරන්න නම් මේ රට උඩට ගන්න නම් මේ ආයෝජකය ඇවිල්ලා උන්ට සලකලා උන්ට අවශ්‍ය ආයෝජනය කරන්න අවස්ථාව දෙන්න ඕනේ. මේක හොරෙන් කරන දෙයක්වත් එහෙම නැත්නම් ඒ ආයෝජකය ඇවිල්ලා මේක මේ අනවශ්‍ය දෙයක්වත් එහෙම දෙයක් නෙමෙයි. ඔව් එන්නේ රටේ ආයෝජනය කළා අපිට රැකී රක්ෂා ප්‍රමාණයක් දීලා අපිට ලොකු මුදල් ප්‍රමාණයක් අරන් එන්නේ. ඒ මම ගෙනාව මේ ඉන්වෙස්ටර් මාසෙකට කන්ටේනර්ස් 500ක් ගේනවා මෙහෙට. කන්සර් හාබේකට කොච්චර මේකක්ද? අපේ රට කොච්චර අපිට මුදල් ප්‍රමාණයක් ලැබෙනවද? ඒක ගැන මම විශේෂයෙන්ම කතා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ආයෝජකයන් රට ගේනා වගේම දේශීය කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම මේක කරන්න ඕනේ අපි. දැන් මේ වෙනකොට කරගෙන යනවා ගරු අමාත්‍යතුමා මහින්දමලර අමාත්‍යතුමා බදුලි දිස්ත්‍රික්කයටත් ආවා අපේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දැන් අපි පටන් ගත්ත අපේ රට මේ වෙනකම් මේ අවුරුදු 2000න් පස්සේ මේ රටට කවදාවත් අපේ රටේ නිෂ්පාදනය කළ නැහැ අල තීරු පොටේටෝ චිප්ස් තීරු නිෂ්පාදනය කළ නැහැ. අපේ රටේ අල ටික අපි හදනවා. අපි ඒකට වැලියු ඇඩ් කරන ක්‍රමයක් හදලා තිබ්බේ නැහැ. අපි පටන් ගත්ත බණ්ඩාර වෙල පටන් ගත්ත ගිය සතියේ අල තීරු හදන කර්මාන්ත ශාලාව පටන් ගත්ත අපි. දැන් අල අර්ථය අපේ රටේ ඒගොල්ලන්ට අපිට පුළුවන් ටොන් එකක් මාසෙකට මේ දවසකට ටොන් එකක් හදන්න පුළුවන්.
ඔබතුමා අනුතාව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
කර්මාන්තතුමනි, ඉතින් ඒක නිසා මේ වගේ කර්මාන්ත අපි බීවි යුතුයි. ඒ වගේම මිදි කර්මාන්තේ තනියෙන් හොයාගත්ත දේවල් මේකලා. තනියෙන් හොයාගෙන මේ කර්මාන්ත ආරම්භ කරේ. දැන් අපේ මිදි හැදෙන්නේ නැහැ කිව්වා. නමුත් ඌපන්නකමන ගිහිල්ලා බලන්න එක පුද්ගලයෙක් ඇවිල්ලා තනියෙන් හදනවා. එයාම හොයාගෙන එයා මේ ප්‍රභේදය හොයාගෙන එයා තනියෙන් හදනවා. ඇල්ල සංචාරක කර්මාන්තය. ඇල්ල සංචාරක කර්මාන්තය ගත්තොත් එහෙම තනියෙන් ඒ කර්මාන්තය හදලා තියෙන ඒගොල්ලන් එකතු වෙලා තමයි ඒ කර්මාන්තය ගොඩනැගිවේ. ඇල්ල සංචාරක කලාපයක් කරේ ඒ ප්‍රදේශයේ පිරිස. හැබැයි අපි ගිහලා අනපරක් දාලා නොයෙකුත් දේවල් කියලා ඒ අයගේ සමාජලට බිල්ඩින් කඩලා දාන්නයි ඒව තමයි බලන්නේ. ඒක නිසා මේ දේවල් නෙමේ වේ යුත්තේ. උන්ට සහයෝගයක් දෙන්න ඕනේ. සහයෝගයක් දෙන්න ඕනේ. ඔවුන් මේ කරගෙන ආව කර්මාන්තය තව ටිකක් රජයෙන් උදව් කරලා අපි ඉස්සරහට ගන්න ඕනේ. ඒක නෙමේ සිදුවෙන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ දේවල් පුළුවන් තරම් ඉහළට ගන්න. දේශීය කර්මාන්ත ඉහළ නම් ගන්න ගුණ නොයෙකුත් දේවල් තියෙනවා. අපිට කර්මාන්ත ඉහළ නම් ගන්න පුළුවන්. සම්මාන්ත සංචාරක කර්මාන්තය දිනවනේ. මම අවුරුදු දෙකක් තිස්සේ උත්සාහ කරා යෝගට් හැඳ නැති කරන්න. අවුරුදු දෙකකට කලින් මම ආලිමෙන්තු කතා කරා. නමුත් ඒකේ මාෆියා එකක් තිබ්බා. ප්ලාස්ටික් යෝගට් හැඳ මාසෙකට ටොන් 3000ක් විතර පොළොවට යන ප්ලාස්ටික් රීසයිකල් වෙන්නේ නැහැ. ඒක නවත්තන්න ලොකු උත්සාහයක් ගත්තා. නමුත් අද වෙනකොට ගිය දැන් නොයෙකුත් විදියට පහුවෙලා මේ ඔක්තෝබර් පළවෙනි දවෙනකොට මට සතුරු මගේ මේසුඩ ලියුමක් තියෙනවා. ඔක්තෝබර් පළවෙනි දවෙනකොට තහනම් කළා යෝගට් හැඳ. අවුරුදු දෙකකට පස්සේ තමයි යෝගට් හැඳ තහනම් කරගන්න පුළුවන් උනේ. අවුරුදු දෙකකට පස්සේ මේ ප්ලාස්ටික් හැඳ තහනම් කරගන්න පුළුවන් උනේ. ප්ලාස්ටික් බටේ තහනම් කරගන්න පුළුවන් උනේ. අපේ නිෂ්පාදන කරුවෝ ඉන්නවා. ඒවට නිෂ්පාදනකරුවෝ ඉන්නවා ප්ලාස්ටික් කැඳ නැතුව මේ පේපකින් කරන්න පුළුවන්. හැබැයි ඒව සියල්ලම වහගෙන මේ මාෆියා එකක් ක්‍රියාත්මක වෙනවා. මේව තමයි අපි කඩලා බිඳලා එළියට දාන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම මම කියන්න ඕනේ මම ගෛරවයෙන් ඉල්ලා සිටිනවා මේ හැමෝගෙන්ම. රාජනිදාන 116කට ඉස්සර ප්‍රමාණයක් ඉන්නවා. අපි හැමෝම එකතු වෙලා මේ රට ගොඩනගා
ගන්න. ගරුමන්තුමා කාලය අවසන්.
මට දෙන්න පොඩි වෙලාවක් දෙන්න. මම ඉල්ලා සිටිනවා තමන්න තිබෙන රාජකාරිය ඉෂ්ට කරන්න. අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනගමු. ඒක තමයි අපිට අවශ්‍යතාවය. අපි පාසල් දරුවන් වැඩත හැම දෙයකම යොදා ගන්න. එකතු කර ගන්න. මේ දරුවෝ දැනුවත් කරන්න. දැන් ගෙදරට ඇවිල්ලා අපි ගෙදර මගේ දරුවත් ඇවිල්ලා ගෙදර කියන්නේ කොයි වෙලාවකවත් අපිට බින් එකේ කුණු ටික වෙන වෙනම දාන්න අපි ඒගොල්ලන් කියන දේ කරන්න. ඒගොල්ලන් කියලා දෙනවා අපිට. ඒ පාසලෙන් උගන්න පුතේ මත්ද්‍රව්‍ය ගැන අද උදේ ඉඳන් කතා කරා අපි
මොම ශූටේ
අවසන් කරන්නේ ගරු මන්ත්‍රීතුමා මට පොඩි වෙලාවක් දෙන්න මේ මත් මේ ප්‍රායෝගික
නෑ කාලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා කාලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ඒකයි
ගරු මන්ත්‍රීතුමනි ඒක නිසා මම කියන්නේ මේක අපි ප්‍රායෝගිකව හැමෝම විසඳගමු මේ ප්‍රශ්නේ අපි ඉස්සරහට රට ගොඩනගමු ඒක තමයි අපේ අවස්ථාව ඉතාම ස්තුතියි
ඔබතුමාට විනාඩියක් දෙන්න කියලා මත්තුමා
ගරු මන්ත්‍රීතුමනි ඉතාම ස්තුතියි ගරු මාත්‍යතුමනි මට තියෙන ප්‍රශ්නය මේ අපි ප්‍රායෝගික මේවට මැදිහත් වෙන්නේ නැති එක. අපි පොත්වල තියෙනවා මේ අනපනත්වල තියෙනවා නමුත් ප්‍රායෝගිකව මැදිහත් වෙන්නේ අද උදේ ඉඳන් අපි කතා කරේ මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න කොහොමද කියන එක. රටේ ඉන්න සියලුම දෙනා ගෙන්නගෙන ඒ වගකීම් ගෙන්නගෙන අපේ ආංශික කාරක සභාවට ආවා. අපි ඒ එතනින් දැක්කේ මේ දරුවෝ මත්ද්‍රව්‍ය මම ආයෙත් අවුරුදු දෙකක් තිස්සේ දුක් විඳිනවා. මම කතා කරනවා යෝජනා කරනවා මේ ඊසි කෑෂ් ක්‍රමය නවත්ත ගන්න ඊසි කෑෂ් කියන එක නවත් ගන්න. ඊසි කෑෂ් එක නවත්ත ගන්න බෑ මේ ඊසි කෑෂ් එකේ සල්ලි දැම්මම කවුද කාටද යන්නේ කවුද දාන්නේ මොනවත් හොයාගන්න විදියක් නැහැ මේ ඊසි කෑෂ් වලින් තමයි මේ මඩරවේ උරුම මේ විකිණීම කරන්නේද මේ අහිංසක මිනිස්සුන්ට අහිංසක ළමයින්ට ඊසි කෑෂ් එක නවත්ත ගන්න බෑනේ අපිට ඇයි මෙහෙම වෙන්නේ අපි මෙච්චර අපේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අපි කතා කරනවා ගොඩක් කියලා අපි අවුරුදු දෙකක් තිස්සේ කතා කරනවා මම ඊසි කෑෂ් එක නවත්තන්න ක්‍රමවේදයක් හදන්න මොකක් හරි ක්‍රමයක් හදන්න මේ ඊසි කෑෂ් ක්‍රමෙන් මේ සල්ලි හොමාරු වෙන ක්‍රමය කි ඔච්චර හොමාරු කරත් විදියක් නැහැ හොයාගන්න විදියක් නැහැ. දැන් මේ එක අද මං හිතන විදියට කස්ටම් එකේ හරි කවුරු හරි කිව්වා 126ක් ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා.
කාලය අවසන්යි.
ඒක හොයාගන්නත් විදියක් නැති තරමට. ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි මේක විශේෂයෙන්ම ඉතාම ස්තුති මේ කාලය ලබා දුන්නට. මේ ගැන විශේෂ අවධානයක් දෙන්නට අපි මේ කතා කරන දේවල් ක්‍රියාත්මක පොළවේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු කරන්න එහෙම නැත්නම් වැඩක් නැහැ අපි කතා කරලා. ඒක නිසා පොළවේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් අපි කරමු. එහෙමනම් අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒක තමයි අපේ අවශ්‍යතාවය. ඉතාම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.